ගරු කෙවිඳු කුමාරතුංග මන්තුමා.
මුලසනඟුට මන්ත්‍රීතුමනි, අද මේ පාර්ලිමේන්තු අයවැය කාර්යාලය හා සම්බන්ධ පිහිටීම සම්බන්ධව මේ පනත සම්මත කර ගැනීම වැදගත් කාර්යයක් හැටියට අපි දකිනවා. විපක්ෂය වෙනුවෙන් මේ විවාදය ආරම්භ කරපු ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා කිව්වා මේක හොඳ පනතක්, අපි මීට සහය දෙනවා කියලා. ඔව්, මේක හොඳ පනතක්. හැබැයි දෝෂ සහිතයි, සංකූලතා සහිතයි. ඒවා කාරක සභාවස්ථාවේදී හෝ පනවන ලබන රීති මගින් හෝ නිවැරදි කිරීමට කටයුතු කරන නැතයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දැන් මේ පනතේ මූලික අරමුණු අතර තියෙනවා පාර්ලිමේන්තු අයවැය කාර්යාලය ස්වාධීන ආයතනයක් විය යුතු අතර පාර්ලිමේන්තුව වෙත වගකිය යුතුයි. ඒ වගේම කිසිදු තැනැත්තක විසින් පාර්ලිමේන්තු අයවැය කාර්යාලයේ මෙහෙයුම් කටයුතු සහ පරිපාලනය සම්බන්ධයෙන් අනිසි බලපෑම් හෝ මැදිහත් වීම සිදු නොකළ යුතුයි කියලා. මේ කාර්යයන් අපි ඉෂ්ට සිද්ධ කරගන්නේ කොහොමද? දැන් මෙහි අපි ගත්තොත් එහෙම මේ ප්‍රධාන නිලධාරීන්, පාර්ලිමේන්තු අයවැය කාර්යාලයේ ප්‍රධාන නිලධාරීන් පත්කිරීම සම්බන්ධයෙන් අපි ගත්තොත් එහෙම ව්‍යවස්ථාදායක සභාවෙන් යෝජනා වෙලා, හැබැයි අවසාන වශයෙන් පත් කරන්නේ රටේ ජනාධිපතිතුමා. මේකේ අපි ගත්තොත් පස්සේ නිවගන්තිය තියෙනවා මෙම කොටසේ විධිවිධානයට යටත්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු අයවැය නිලධාරියා පත්කනු ලැබිය යුතුය. ඒ වගේම තමයි එතුමාගේ නියෝජ්‍ය නිලධාරියා. දැන් ඇයි මේ පත්වීම ජනාධිපතිතුමාට යවන්නේ? ජනාධිපතිතුමා පත් නොකළොත් මොකද්ද වෙන්නේ? මම දන්නේ මේ පනතේ තියෙන්නේ ජනාධිපතිතුමා විසින් පත් කළ යුතුයි කියලා. ද අපි දන්නවා ව්‍යවස්ථාදායක සභාවෙන් කරන තැන්පත්වීම සම්බන්ධයෙන් දින 14ක් තුල ඒක පත් නොකළොත් පත් වුණා කියලා සැලකෙනවා කියලා මේ පනතේ වෙන කිසිම විධිවිධානයක් නැහැ. ඒක ජනාධිපතිතුමා ඒ පත්වීම නොකර හිටියොත් කුමක්ද වෙන්නේ? දැන් මේ ප්‍රශ්නේ අපි හිතන ආකාරයට නම් එක්තරා විදිහකට තීරණාත්මකයි. මොකද අපි දන්නවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරද්දී, අගමැතිතුමා හැටියට කටයුතු කරද්දී, මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂත් එක්කම සාකච්ඡා කරා 21 වෙනි සංශෝධනය ගෙනීම සම්බන්ධයෙන්. එතෙන්දී කතා කෙරුණේ ආරක්ෂක ඇමති ධූරයේ හැර අනික් සියලු අමාත්‍ය ධූර පාර්ලිමේන්තුවට පැවරීම සම්බන්ධයෙන්. නැත්තම් ජනාධිපතිතුමා විසින් දරනව නම් දැරිය යුතු එකම අමාත්‍ය ධූරයේ ආරක්ෂක ඇමති ධූරයේ හැටියට. හැබැයි දැන් එතුමා ජනාධිපති වුණෙන් පස්සේ ඉතාම කනගාටු දායකයි. මේ පාර්ලිමේන්තුව මුදල් සම්බන්ධයෙන් බල වගකිය යුතු ප්‍රධාන ආයතනය වෙද්දී එතුමා ජනාධිපතිතුමා හැටියට මුදල් අමාත්‍ය ඇමති ධූරය තමන් යටතේ රඳවාගෙන සිටිනවා. එතකොට මේ පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලයේ ඔය කියන ස්වාධීනත්වයෙන් කටයුතු කිරීමේ හැකියාවක් තිබේවිද? අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා, අපි සතුටු වෙන ඇත්තටම අද මේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ශ්‍රේයන්සිංහ රාජ්‍ය ඇමතිතුමා, අද මුදල් වැඩබලන ඇමතිතුමා, එතුමාට ඡන්දය දුන් රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපති කිරීමට ඡන්දය දුන් මම හිතන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 120 ගණනක් ඡන්දයක් ලැබුණා එතුමාට. ඒ අතරින් එක පුද්ගලයෙක්වත් නැද්ද මේ මුදල් ඇමති ධූරයේ දැරීමට සුදුසු වෙන? එනිසා අපි එතුමාට කියනවා, මේ එතුමා නිතරම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන කියනවා, කරුණා කළා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරනවා නම් මේ අයවැය පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත් වල වැදගත්කමක් තිබීමට නම් කරුණා කළ ඔබතුමා රඳවගෙන සිටින ඔය මුදල් ඇමති ධූරය මේ පාර්ලිමේන්තුවේ නියෝජිතයෙකුට දෙන්න. අපි විපක්ෂයේ ඉන්නේ, ඔව් ඔබතුමා විනින් ඡන්දය දුන්න ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ඒ මුදල් ඇමති ධූරය දෙන්න. ඊළඟට ඒකම අපිට අහන්න තියෙන්නේ, දැන් මේ තනතුර සම්බන්ධයෙන් උත් මේකේ හතරවෙනි විකන්තිය යටතේ කියනවා පාර්ලිමේන්තු මහ ලේකාරය විසින් ඉල්ලුම් කරන ලද තැනැත්තන්ගේ ස්ත්‍රී පුරුෂ භාවයේ පුද්ගල පසුවීම් විවිධත්වයේ පළපුරුද්දා විවිධත්වයේ. දැන් ඌ අපි දන්නවා යම්සි විදිහකට ව්‍යවස්ථාදායක සභාවට නියෝජිතයන් පත් කරද්දී ස්ත්‍රී පුරුෂ භාවය පුද්ගල පසුවීම් විවිධත්වයේ වැදගත් වෙන්න පුළුවන්. හැබැයි මේ පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභාවට කාර්යාලයට ප්‍රධාන විධායක නිලධාරියා තෝරාපත් කරනකොට මේ කාරණා වැදගත්ද? වඩා වැදගත් වෙන්නේ පළපුරුද්දා ප්‍රවීණතාවයේ නෙවෙයිද? ඊළඟට අපි අහන්න කැමති දැන් අර කලින් කාරණයට සම්බන්ධවම මේ පනත අනුවම මේ ක්‍රියාවලියේදී මුදල්කාරක සභාවට විශේෂ කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරන්න තියෙනවා. එතකොට මේ මුදල්කාරක සභාව විසින් තමයි මේ අයවැය කාර්යාලයේ ප්‍රධාන නිලධාරියට එරෙහිව යම්කිසි විදිහක චෝදනාවෝ තේ චෝදනා පරීක්ෂාවට ලක් කරන්නේ. ඊළඟට මෙහි ක්‍රියාවලිය සම්බන්ධයෙන් මූලිකව මැදිහත්ව කටයුතු කරන්නේ. ඒ වගේම අපි දැන් මේ පනත අනුවම රජයේ මුදල්කාරක සභාව තමයි මීට ලැබෙන මුදල් සම්බන්ධයෙන් මුදල් යෙදවීම සම්බන්ධයෙන් වකිම් ඉෂ්ට කිරීම සම්බන්ධයෙන් සොයා බැලිය යුත්තේ. ඊළඟට මීට උපදෙස් දෙන්නත් නියෝජ්‍ය කතානායකතුමා, මුදල් කාරක සභාවේ සභාපතිතුමා සහ තවත් කාරක සභාවක සභාපතිතුමා උපදේශක කමිටුවක් පත් කරනවා. එතකොට එහෙම ගත්තොත් මේ මුදල් කාරක සභාව මේ සම්බන්ධයෙන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරනවා. දැන් එතකොටත් ඔහුගේ කාලේ වෙච්ච සිද්ධීන් ඔබතුමා දන්නවා. ඒ මුදල් කාරක සභාවේ සභාපති ධූරයේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා කටයුතු කරපු ආකාරය මොනතරම් නිന്ദාසහගතද? ඒ මුදල්කාරක සභාවේ සභාපති ධූරයේ විපක්ෂයට දෙනවා කියන ප්‍රතිඥාව තියෙද්දී ඒ ප්‍රතිඥාව ඉෂ්ට නොකර පසුගියදා පාර්ලිමේන්තුවට ඇවිල්ලා දැන් මාධ්‍යවල පළවුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හම්බුණා කියලා. එහෙමනම් අපිවත් හම්බ වෙන්න එපැයි. එහෙම හමු වීමක් උනේ නැහැ. එතුමා මුදල්කාරක සභාවේ සමාජිකයන්ව රැස් වෙලා එතෙන්දී එහි සභාපති ධූරයට හර්ෂ දෙසිල්ලා මන්ත්‍රීතුමාව පත් කරන්න කටයුතු කරනවා. අපි මාධ්‍ය මගින් දැක්ක එතුමා අවවාදත් කරනවා. දැන් අර මුල්්‍ය අරමුදලේ එකඟතාව සම්මත වෙලා තියෙන නිසා, පාර්ලිමේන්තු වෙටිදෙන් සම්මත වෙලා තියෙන නිසා ඊට අනුව කටයුතු කරන්න කියලා. දැන් මේ ක්‍රියාවලිය මොන මේ පාර්ලිමේන්තුවේ තියෙන විධිවිධානයන්ට සම්පූර්ණයෙන්ම පටහැනිව සිද්ධ වෙච්ච ක්‍රියාවලියක්. විනාඩි මට විනාඩි 9ක් තියෙනවා.
ඔව්, හැමෝගෙම විපක්ෂයෙන් එක මිනිත්තුවක් අඩු වෙලා තියෙනවා.
හරි, එහෙනම් මට වාසුදේව ඇමතුමාගෙන් මම කලින් දැනුම් දුන්නා. එතුමාට තියෙනවා, මට පස්සේ කතා මම ඒ කාලේ ලබා දෙන්න. දැන් කොන්නකල මේ වෙලාව වශයෙන් කරන්නේ
හොනරබල් සෙක්‍රටරි නිකම්තුමා කතා කරන් යන්න මන්ත.
එතකොට දැන් මේ මුදල්කාරක සභාවේ සභාපති ධූරයේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට මොන ඒ සභාපතිවරයා තෝරා ගැනීම සම්බන්ධයෙන් හෝ මුදල්කාරක සභාවේ රැස්වීමට සහභාගී වීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට කිසිම වරප්‍රසාදයක් අයිතියක් නොතිබෙවතියෙදී මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මුදල්කාරක සභාව රැස් කරවලා අනීතික විදිහට නැත්නම් සම්ප්‍රදාය විරෝධී විදිහට රැස් කරවලා හි සභාපතිතුමාට අවවාදවන් විශ්වාසනා කරනවා නම් මේ ස්වාධීන පාර්ලිමේන්තු අයවැය කාරක සභාවක් පිළිබඳ කාරණේ සම්බන්ධයෙන් විශාල සැක සංකා මතුවෙන තත්ත්වයක් තිබෙනවා. දැන් ඊළඟට අපි ගත්තොත් එහෙම මේ තවත් එක් වැදගත් කාරණයක් තියෙනවා මේ මුදල් සම්බන්ධයෙන්. දැන් මෙහි පැහැදිලිව සඳහන් වෙනවා පාර්ලිමේන්තු විසින් කලින් කලට සම්මත කරන ලැබිය හැකි සියලු මුදල් මේ අරමුදල් ලැබෙන්නේ මේ කාර්යාලයට සහ ඕනෑම ආකාරයක මූලාශ්‍රයකින් පරිත්‍යාග තාග්‍ය සහ ප්‍රධාන වශයෙන් පාර්ලිමේන්තු අයවැය කාර්යාලය වෙත ලැබිය හැකි සියලු මුදල්.
ගරු මන්ත්‍රීතුමා, නිල වශයෙන් කාලය අවසන්. විපක්ෂයේ සංවිධායකතුමා තව කාලය ලබා දෙනවද? මොකද වාසුදේව නානායක කර්මතුමායි කාලය තියෙනවා කියලා කිව්වට අපිට නිල වශයෙන් එක දැනුම් දීලා නැහැ.
හරි, මට පම් පෞද්ගලික දැනුම් දුන්න මේ සම්බන්ධයෙන් ගැටුදු කරන්නේ මම කවදාවත් එහෙම කිව්ලා නැහැ.
නෑ, අපිට ගැටලොක් වෙන්නේ මන්ත්‍රීතුමා මේ
මේක විශාල ප්‍රශ්නයක්. ඇත්තටම දැන් ඔබතුමා මට කාලය ලබා දුන්නේ දැන් මේ මීට කලින්මුත් මේ කාර්යය සිද්ධ වුණා. දැන් ඔබතුමා මෙහෙම මෙව කරනවා නම් මට නිල වශයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල මෙතුමා දැනුම් දීලාම ගියා එතුමාගේ අවස්ථාව මට ලබා ගන්න කියලා. ඒ අවස්ථාවක්වත් මට දුන්නේ
නෑ. ඔව්, එතුමාගේ කාලය මිනිත්තු 5ක් තියෙනවා ලක්ෂ්මන්.
නෑ, මුලාසනේ දැන් මේ පාර්ලිමේන්තුවේත් මෙතරම් ඒ කියන්නේ අපිට ලැබිය යුතු වේලාවක්වත් ලබා දෙන්නේ නැත්තම්
ඒක මන්ත්‍රීතුමා විපක්ෂයේ සංවිධායකතුමත් එක්ක කතා කරා ගන්න ඕනේ. මෙතන වෙන් කළා දෙනකොට ඒ වෙලාව තමයි තියෙන්නේ. මේක මම වාදයකට යන්නේ නැහැ මන්ත්‍රීතුමා.
මෙතන හිටියේ පාර්ලිමේන්තුවේ ලේකම්තුමා.
මන්ත්‍රීතුමා, මම වාදයකට යන්නේ නැහැ. ඔබතුමාට තව මිනිත්තුක් කාලයක් තියෙනවා කතා කරන්න ඕනවා කියලා. අක්කිරියල මහත්මයාගේ වෙලාව දෙන්නම්. මිනිත්තු 5ක් තියෙනවා තව.
බොහොම ස්තුතියි. හරි. හරි. නෑ නෑ නෑ, මේ කිවි අවස්ථාව සම්බන්ධයෙන්. නෑ
නෑ. හරි. ඔලකින ගාන්තමතුමා කිරියල මහත්මයා කාලේ දෙන්න දෙපාද?
එතුමා කියලා නැහැ. එතුමා කතා කරන්නේ නැහැ කියලා නැහැ.
එහෙනම් මන්තුමා කාලේ අවසන්. කරුණාකරලා ඔබ තමයි කතාව අවසන් කරන්න.
නෑ, ඉතින් මට මේ ගත වෙච්ච කාලේ අඩු ගන්න ලබා දෙන්න. නැත්තම් කිසිම තේරුමක් තියෙනවද මේ පාර්ලිමේන්තුවේ?
මිනිත්තුවක් දෙන්නම් කාලයක්. ඒකේ කරුණාකරලා කතාව අවසන් කරන්න.
දැන් මේ කාරණේදී අපි ඇත්ත වශයෙන්ම අපි දැක්ක ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් වෙනවා අර පුරාවිද්‍යා කොමසාරිස්තුමාට වෙනත් ආකාරයක ආධාර ගන්න එපා කියලා. දැන් මේ කුරුන්දි මේ විහාරය සංරක්ෂණය කරන්නේ බෞද්ධ බැතිමතුන්ගේ ආධාර උදව් මත. දැන් ඒ ආධාර උදව් එපා ගන්න එපා කියන මේ ජනාධිපතිතුමා දැන් මේ පනතේ මේ ස්වාධීන අයවැය කාර්යාලයටත් මේකේ සඳහන් වෙනවා ඕනෑම ආකාරයක මූලාශ්‍රයකින් පරිත්‍යාග තාග සහ ප්‍රධාන වශයෙන් පාර්ලිමේන්තු අයවැය කාර්යාලයට ලැබිය හැකි සියලු මුදල් කියලා. අපි හිතනවා මේ මේ අයවැය කාර්යාලයේ ස්වාධීනත්වය රැඳෙන්න නම් මේ සම්බන්ධයෙන් ඒ අපි පාර්ලිමේන්තුවෙන් වෙන් කරන මුදල හරහා මිසක් වෙනත් ආධාර ලබා දෙන ආයතන හරහා USA ආයතන එහෙම අපි දන්නවා. දැන් නීතිඥ සංගමයට වියදම් කරන ආකාරයේ අපි පාර්ලිමේන්තු මන්ත්‍රීන් නවක මන්ත්‍රීන් හිටිට ආවම අපිට පෑන් එහෙම තෑගි දෙන්න මැදිහත් වෙච්ච ආකාරයේ ඉතින් ඒ නිසා අපි කල්පනා කරනවා මෙවැනි මැදිහත් වීම මේ ආයතනයේ
ඔල් ප්ලීස් කරු මන්තුමා කිරියල් ඇමතුමා කතා කළා එතුමාගේ කාලය දෙන්න කියලා කිව්වා ඒ අනුව ඔබතුමාට තව මිනිත්තු 4 කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. මේ අපිට මේ 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 සම්බන්ධයෙන් මම හිතන විදිහට එතන මෙතන තිබෙනවා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පූර්ව ලිඛිත අනුමැතියක් අවශ්‍යයි කියලා අපි හිතනවා. ඒ අනුමැතිය යටතේ වුණත් පාර්ලිමේන්තු අයවැය කාර්යාලයට විදේශීය ප්‍රධානයන් ලබා ගැනීම ඍජුවම ලබා ගැනීම නුසුදුසුයි කියලා. එය වෙනස් කළ යුතුයි කියලා. ඊළඟට මෙහි අර දේශපාලන පක්ෂවල යෝජනා සම්බන්ධයෙන් ඒ අයවැය යෝජනාවල තියෙන්න පුළුවන් ප්‍රායෝගික භාවය පිළිබඳ මේ කාර්යාලය මගින් පාර්ලිමේන්තු අයවැය කාර්යාලය මගින් යම්කිසි ආකාරයක විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තියෙන අවස්ථාව. දැන් මේක අපි හිතනවා මැතිවරණ කාලයක් තුළ දැන් මෙහි ඒ අවස්ථාවත් මේ පනත අනුව තිබෙනවා ඒ පක්ෂයට ඇරෙන්න මැතිවරණයක් ප්‍රකාශයට පත් කළා තියෙද්දි ඉදිරිපත් වෙන යෝජනා සම්බන්ධයෙන් යම්කිසි ආකාරයකට කිසියම් පක්ෂයක් කැමති නම් ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කළා ඒ අනුව කෙරෙන විශ්ලේෂණයක් ජනගත කිරීමට අවස්ථාව තිබීම ඉතාමත්ම සුදුසු දෙයක් සහ මෙතිවරණයෙන් පස්සේ ඒ මෙතිවරණයේ ඉදිරිපත් වෙච්ච සියලුම දේශපාලන පක්ෂවල යෝජනාවල ප්‍රායෝගිකත්වය සම්බන්ධයෙන් කියන්නේ මුදල් සම්බන්ධයෙන් නැත්නම් ඒ සඳහා අරමුදල් සම්බන්ධයෙන් ඒ විශ්ලේෂණය කිරීම ඉතාමත්ම සුදුසු දෙයක්. හැබැයි මෙතිවරණය ප්‍රකාශයට පත් කළ ඒ මෙතිවරණ කාලය තුල එවැනි විශ්ලේෂණයක් එම පක්ෂයේ ඉල්ලීමකින් තොරව කෙරෙනවා නම් අපි හිතන්නේ ඒක නුසුදුසුයි කියලා. මොකද මෙතිවරණයට දින දෙක තුනක් තිබීදී එවැනි ප්‍රකාශයක් කරුණොත් එම පක්ෂයට ඊට උත්තර දෙන්න අවස්ථාවක් නැති වෙන හින්දා. ඉතින් මේ කටයුතු අනුව ගත්තොත් එහෙම මේ අපිට තම පැහැදිලිව පෙනියන කාරණයක් තමයි මේ සම්බන්ධයෙන් වගන්ති ගණනාවක් තියෙනවා. ඒ වගන්තිවල අවසාන වගන්තියේදී ඒ කියන්නේ බොහෝ තැන්වල වගන්තිවල ඒ පක්ෂයේ ඉල්ලීම මතද නැත්නම් වෙනත් පාර්ශ්වවලටත් ඒ සම්බන්ධයෙන් ඉල්ලීම කරන්න පුළුවන්ද කියන එක පැහැදිලිව දැක්විලා නැහැ. ඒ තැන්වලට දැන් උදාහරණයකට පාර්ලිමේන්තුව විසුරා හැරීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරා හැරීමට පෙර පාර්ලිමේන්තු නියෝජනය පිළිගත් දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායම නායකයෙකු විසින් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රතිපත්තිල
ගරුබන්තුම කාලය අවසන්
දැන් ආදි වශයෙන් මෙහි දැක්වෙනවා. ඒක පාර්ලිමේන්තු විසුරා හැරීමෙන් පස්සේ ඡන්දයට පෙර මෙතිවරණ ප්‍රකාශනයක තියෙන කිසියම් පක්ෂයකට හෝ කණ්ඩායමකට තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සම්බන්ධයෙන් මේ අයවැය කාර්යාලයෙන් යම්කිසි විදිහක ආකාරයක විශ්වාසනීයත්වය පිළිබඳ ප්‍රකාශයක් කරනවා මිසක් ඒ මෙතිවරණ කාලය තුළ වෙනත් පක්ෂ සම්බන්ධයෙන් එවැනි විදිහත් වීමක් වීමට ඉඩ නොතිබිය යුතු බව තමයි අපේ අදහස. ඒක මෙතනින් පස්සේ සියලු පක්ෂ සම්බන්ධයෙන් කෙරුණාම ඔවුන්ගේ විශ්වාසනීයත්වය පිළිබඳව ජනතාවට තීන්දුවක් ගන්න පුළුවන් ඒ කියලා. අපි ඉතාමත් මෝනකමින් රජෙන් අනවසන් කරනවා. රජෙන් ඉල්ලා සිටිනවා මේ මතු කරපු කාරණා සම්බන්ධයෙන් ඊට පස්සේ අවසාන වශයෙන් මෙහි බොහෝ තැන්වල අපිට පේන ආකාරයට නම් සිංහල මේ කෙටුම්පතේ බොහෝ මුද්‍රිත දෝෂ වලින් ගහනයි. මේක ඉතාම කනගාටුදායක කාරණයක්. අපේ පාර්ලිමේන්තුවේ විනිතත්වයකින් කටයුතු කිරීම ඒ මුද්‍රණ දෝෂත් අප විසින් මේ පෙන්වා දුන් කරුණොත් අවසන් කාරක සභා අවස්ථාවේදී හෝ නැත්නම් අර පනවනු ලබන රෙගුලාසි මගින් ඉවරදි කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. කරු වාසුදේව නායකතුමා.
ගරු සභාපතිතුමනි මේ අයවැය පිළිබඳ කාර්යාලය හොඳ අදහසක්. ඇත්තටම අපිට තියුණේ නෑ තනක් විපක්ෂය වශයෙන් අපට තොරතුරක් ඉලක්කමක් අහගන්න හෝ ඒකේ නිර්වද්‍යතාවය දැනගන්න තැනක් තිබුණේ නැහැ මේ පාර්ලිමේන්තු අසල්. අපි ගියාම අපේ රිසර්ච් ඩිපාර්ට්මන්ට් එකට ඒකෙනුත් කියන්නේ අපි තැන් තැන් වලට කතා කළා තමයි මේව අහගන්නේ. ඒ තැන් තැන් වලට කතා කළත් ඒ තැන් තැන් වලිනුත් හරි උත්තරයක් දෙන්නේ නැත කියලා. ඉතින් මෙන්න මේ විදිහේ දුෂ්කරතා ගණනාවක් යම් විදියකට निराකරණය වීමට මේ කාර්යාලය හේතු වේවි කියලා මම විශ්වාස කරනවා. නමුත් කරුණු කීපයක් තියෙනවා මේ කාර්යාලය සම්බන්ධව අපට ගැටලු මතු කර තිබෙන. ඒ තමයි පළවෙනි කාරණය මගේ සහෝදර මන්ත්‍රීතුමා ගෙවිදු කුමාරතුංග මතුමා කිව්ව කාරණාව පක්ෂයක මැතිවරණ ප්‍රකාශනය ගැන වෙනත් පක්ෂයකට ඉල්ලීමක් කළා ඒක මූල්‍යණය කෙසේ විය යුතුද කියලා පිරිවැකරණය කළා ඒක අරගෙන රට ඉදිරියට ගියොත් තමන්ගේ විරුද්ධවාදියාට පහර ගහන්න. එතකොට මේ බජට් ඔෆිස් එක වෙන කාරණයකටයි සේවය කරන්නේ. ඒ නිසා ඒකව කාරණේ ඉතා වැදගත්. මම හිතනවා ඒක ඉතාමත්ම ප්‍රවේශමෙන් සලකා බැලිය යුතුයි. කාටද මැතිවරණ අනිතික මැතිවරණ කාලේ මැතිවරණය තුළ මැතිවරණයෙන් පසුව ප්‍රශ්නය තමයි මේ අය මේ මේ බජට් ඔෆිස් එකේ මේ පනතේ වැඩියෙන්ම තියෙන්නේ. මම බැලුවා මේ බජට් ඔෆිස් එකේ පනතේ වැඩි ඡේද ගානක් තියෙන්නේ මැතිවරණයෙන් පසු මැතිවරණ කාලයේ මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණයේදී ප්‍රකාශයට පත් කරන යම් මැනිෆෙස්ටෝස් ඒවා ගැනයි කියලා මම මේ කරුණු පෙන්වන්න කැමතියි. මැතිවරණ ප්‍රකාශන පිළිබඳ පිරිවැය සමීක්ෂණ ගැන අභියෝග නැතහොත් ප්‍රතිවිරුද්ධ ගණන් බැලීමක් තිබිය හැකිනේ. දැන් අද මේ භාණ්ඩාගාරයේ ඉලක්කම් අපි යම් ආකාරයකට අභියෝගයට ලක් කළා කන්ටෙස්ට් කළා අපි ඒවා අපේ කම්පියුටේෂන්ස් අනුව කරනවා. ඒ වගේ මේකෙත් කම්පියුටේෂන්ස් වල අභියෝගයක් මතුවෙන්න පුළුවන්. එතකොට එක්තරා ආරවුල් තත්ත්වයක තිබෙන ඩිස්පියුටඩ් ඉලක්කමක් තමයි සාකච්ඡාවට ගැනෙන්නේ. දැන් ඒක නිකන් අධිකරණය වගේ අවසාන තීරණයක් දීමේ බලය තියෙන තරක් නෙමෙයිනේ. ශ්‍රේෂ්ඨ අධිකරණය තීන්දුවක් දුන්නනම් ඒක තමයි අවසාන තීරණය. හරි වේවා වැරදි වේවා. නමුත් මේක එහෙම තරක් නෙමෙයි. ඉතින් ඒ නිසා මෙතන අනිවාර්යයෙන්ම ඩිස්පියුට්ස් මතුවෙනවා. ඒ ඩිස්පියුට්ස් මතුනාම කරන්නේ කුමක්ද කියලා කොතනකවත් නැහැ. එතකොට ඒ ඩිස්පියුට් එකේ එක පැත්තකේ ඉන්න කට්ටිය ඒ ඉලක්කම් කියනවා මේ කාර්යාලය තමන්ගේ ඉලක්කම් කියනවා. ඉතින් මේ විදිහට ඩිස්පියුටඩ් තත්වයකින් මේ කාර්යාලයේ කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම මම හිතනවා ඒ තරම් හොඳ නැහැ. මේ මැතිවරණ කතාවම අයින් කළා දාන්නේ කියලා මම කියන්නේ. මැතිවරණ කතාවම අයින් කළා දාලා මැතිවරණයෙන් පසුව ඒ බලයටපත් වූ පක්ෂවල ඒ ප්‍රකාශනවල අඩංගු දේවල් සම්බන්ධයෙන් යම් පිරිවැයකරණයක් වමනා කරන්නේ ඒ බලයට පත්වුණු අයටමයි. ඒ අයටමයි ඕනේ මේවට කොහොමද අපි මුදල් හොයන්නේ කීයක් යාවිද ඕකනේ බලන්න තියෙන්නේ. කීයක් යාවිද කොහොමද මුදල් හොයන්නේ. මුදල් හොයන විදිය ගැනනම් අපිට ඡන්දෙට ඉස්සෙල්ලා කියන්න බැරි වෙනවා. ඒ නිසා මේ මුදල් හොයන විදිය කොහොමද කියලා හිතලා දැනට තියෙන මුදල් සීමාව තුළ මේක කරන්න බෑ කියලා වැඩක් නැහැ. ඇයි එතකොට මේ බලයට පත් වෙන අය බලාපොරොත්තු වෙන්නේ මුදල් හොයන්න? ඉතින් මුදල් හොයන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ මුදල් වලිනුයි මේවා මේ පිරිවැය හොයන්නේ. එතකොට මුදල් අද තියෙන සීමාව තුන ගණන් බලලා මේක කරන්න බැරි වැඩක් කියලා පෙන්නුවොත් ඒක මා අසාධාරණයක්. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේක ගැනත් නැවත හිතන්න ඕන. ඇත්තටම මේකට සංශෝධන ගණනාවක් දී යුතුව තිබුණා. නමුත් ඒක කල් වේලා ඇතුව අපිට සංශෝධන දෙන්න බැරි වුණා. ඒ නිසා අද මේවා අපි කියාගෙන යන්නේ තමුන්නාන්සේලා මේවා සැලකීමට ගන්න. එහෙම නැත්නම් මේක විහිළුවක් බවට පත් වෙයි. ශ්‍රේෂ්ඨාධිකාරණේ වගේ නෙවෙයි මේ
බජට් එකේ.
ඔබතුමා යමක් කියවල්.
Honorable member, you have 2 minutes left.
මේ බජට් ඔෆිස් එක සම්පූර්ණ විහිළුවක් බවට පත් වෙයි. බජට් ඔෆිස් එකට කියන එකට කියන එකට විරුද්ධව මේ බජට් ඔෆිස් එකේ මේ ආදායම් සීමාවල් ඒගොල්ලන්ගේ අද තියෙන ආකාරය අනුව හිතලා මේක කරන්න බෑයි කියලා කිව්වොත් ඒකේ අර්ථයක් නැහැ. මොකද අපි ආදායම් හොයන ක්‍රම අපි ඉදිරිපත් කරනවා. ඒක වෙනම තැනක එන්නේ. ආදායම් මේ අපි යම් යෝජනාවක් කළොත් මැතිවරණ ප්‍රකාශයක ඒ යෝජනාවට කොහොමද ආදායම් හොයන්නේ කියලා ඒ ප්‍රකාශයේම දාන්නේ නැහැ. ආදායම් හොයන ක්‍රමයක් වෙනම වැඩක්. අපි මේ අපේ ෆිස්කල් කන්සොලිඩේෂන් ක්‍රමය පිළිගන්නේ නැහැ. අපි පිළිගන්නේ ෆිස්කල් ඩෙෆිසිට් එකක් තියුණත් ඒ ඩෙෆිසිට් එක පාවිච්චි කළා රටේ සංවර්ධනයට වුණා ක්‍රියාදාමය කියන්නේ. ඒ නිසා මේ ෆිස්කල් කන්සොලිඩේෂන් එකත් එක්ක කියන්නේ අයවැය තුලනයත් එක්ක ගණන් බලලා මැතිවරණ ප්‍රකාශවල තියෙන නිර්වද්‍යතාවය ඒක කරන්න පුළුවන් ප්‍රායෝගික භාවය තීන්දු කරන්න ගියොත් එතන තව හුටපටයක් ඇති වෙන්නේ. ඒ නිසා මම කියනවා මේ මැතිවරණ කාලයේ අඩුම ගානේ මේ පිළිබඳව යම් ප්‍රකාශනයක් නිකුත් වුණොත් ඒ ගැන නිරීක්ෂණ දීලා ඒ ගැන යම් පිරිවැයකරණයක් කළා මේකේ ප්‍රායෝගික නොවන බව හෝ ඒක ක්‍රියාවට නගන්න යන්න එපා. අඩු ගානේ ක්‍රියාවට නගන්න යන්න එපා. පන්නේතේ තිබුණාට කමක් නැහැ. මොකද ඒකෙන් ඇති වෙන තත්වය මේ සම්පූර්ණයෙන් මේ ඔෆිස් එක බාල්දු වෙන වැඩක්. මේ ඔෆිස් එක කිව්ව දෙයට විරුද්ධව ප්‍රසිද්ධියේම අභියෝග කරන්න පටන් ගත්තොත්
මේ
ඔෆිස් එකයි බාල්දු වෙන්නේ.
Time's up please.
මම ඉවර කරන්න යන්නේ. කරුණාකරලා මේ ඒඩ්ස් ආසාදනය දිහා බලන්න. 13%කින් වැඩි වෙලා අපි මේ අයවැය බජට් ඔෆිස් ගැන කතා කරගෙන ඉන්නවා. අර පැත්තෙන් ඒඩ්ස් ආසාදනය 13%කින් වැඩි වෙලා පළවෙනි කාර්තුවේ මේ 2023 වර්ෂයේ. ඉතින් මේ තත්ත්වයේ යටතේ මේ රටේ ජන ජීවිතය ගැන කරුණාකරලා ඇහැක් කරලා බලන්නේ කියලා මං ඉල්ලනවා. ස්ටැබිලයිස් කියලා බොරුවට ගා ගහන්න එපා. ඔය ස්ටැබිලයිසේෂන් එක මැද්දේ ජන ජීවිතයේ හොදාපළුවට ලක් වෙලා තියෙනවා.
Thank you. ගරු උපුල් කලපති මන්තුමා.
මදන අද ඉතාමත් වැදගත් පනතක් සාකච්ඡාවට ගන්න අවස්ථාවක්. මදන පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත සමුදල් බලය තියෙන පාර්ලිමේන්තුවට බව අපි කවුරුත් දන්නවා. ඒ නිසා මේ අයවැය කාර්යාලයක් පිහිටුවීම ගැන අපේ සම්පූර්ණ එකඟතාවය රජයට තියෙනවා. නමුත් අපි දන්නවා මේ කාර්යාලයක් පිහිටුවට වැඩක් නැහැ. ඒ කාර්යාලය තුළින් අයවැයෙන් වෙන් කරන අවුරුද්දේ වෙන් කරන දේවල් නිශ්චිතව වෙන් කරනවා නම් ඒවා හරියට වෙන් වෙලා තියෙන්න ඕන. නමුත් අපි පහුගිය දවසේ දැක්කා පළාත් පාලන මැතිවරණයක් රජය විසින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරා. ජනාධිපතිතුමා මුදල් ඇමතිවරයා විදිහට පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වේ මොකද්ද? මේ සල්ලි නැහැකෝ දෙන්න ඡන්දේ කරන්න. සල්ලි තිබුණත් ඡන්දේකුත් නැහැකෝ කරන්න. ඉතින් මේ වගේ විහිළු සපයන්න නම් මේ අයවැය කාර්යාල දාගෙන මේ අයවැය අපේ මහජන මුදල් ටික වෙන් කරලා මේ විනාශ කරන්න නම් මේ වගේ කාර්යාල දාගෙන කරන්නේ මේ වගේ විහිළු සපයන්න නම් මම හිතන්නේ ආණ්ඩුව දෙපාරක් තීරණය කරන්න ඕනේ මේ වගේ පනත් ගෙනල්ලා මේ කරන්න යන වැඩේ සත්භාවයෙන්ද කරන්න කියලා. ඒ නිසා අපි ජනාධිපතිතුමාට ඒකත් මතක් කරන ගමන් මේ රටේ මේ මුදල් පාලනය තියෙන පාර්ලිමේන්තුවට උත්තරීතර පාර්ලිමේන්තුවට ඇවිල්ලා විහිළු සපයන්න එපා කියලා තවදුරටත්. ඒ වගේම මම හිතන්නේ අපි දන්නවා මේ අද දවසේ වෙනකොට අපි ටීවී බලනකොට අපිට තේරෙනවා මේ ආණ්ඩු පක්ෂයේ සමහර මන්ත්‍රීවරු දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට තමන් පත් කරපු එක්කරාට බලිනවා. ඒ වගේම හොඳත් කියනවා. දැන් අර මේ අග මුල මැද මාරු වෙලා තියෙන කතාවල. ඇයි මොකද ප්‍රතිපත්තිය පාවදීලා නැති තියෙන්නේ? ප්‍රතිපත්තියෙන් තොරව තමන් මේ රටේ ජනතාවට කිව්ව රනිල් වික්‍රමසිංහ මැතිතුමා හිරේ දාන්න ඕන කියලා. ඒ මහ බැංකුව කොල්ල කෑවා මත්තල එයාපෝට් එකේ වී ගබඩා කරා මේ පැත්තෙන් පෝට් සිටිය නැවැත්තුවා අපේ කරපු සංවර්ධන ව්‍යාපාර නැවැත්තුවා එහෙම කියලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා හිරේ දාන්න ආපු අය තමන්ගේ 69 ලක්ෂයේ ජනතාවගෙන් ඡන්දය අරගෙන පාර්ලිමේන්තුවේ වාඩි වෙලා මේ හද හොඳටම පරාද වෙලා හිටපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති පුටුව ආඩු කරා. දැන් වෙලා තියෙන්නේ ඒ වාඩි කරපු ජනාධිපතිතුමා යම්කිසි හොඳ කාරණා සිද්ධ කරනකොට ඇමතිකන් එහෙම නොදී අරිනකොට දැන් ඔන්න කට්ටියන්ට පොඩි පොඩි ගැටලු මතුවලා තියෙනවා. ඒ නිසා අපි කියනවා ප්‍රතිපත්තියක් ඇතුව හිටියනම් මම හිතන්නේ ඔය වගේ කතාවල අගමුල මැද මාරු වෙන්නේ නැහැ. මේ පැත්තෙන් හොඳ කියනවා කතාවේ මැද අනිත් පැත්තෙන් බලිනවා. ඒ නිසා මම හිතන්නේ ඒ කාරණෙත් මම හිතන්නේ ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරු හිතර ගණේ කියලා මම හිතනවා. ඒ වගේම අද අපි දන්නවා මේ IMF ලෝන් එක හරහා IMF ණය හරහා අපි ඇති කරගත්ත ගිවිසුම ඒ කොන්දේසි සියලුම කොන්දේසි වලට එකඟ වෙලා ඇවිල්ලා බොරුවට පාර්ලිමේන්තුවට දාලා මේක අනුමත කරගන්න තත්ත්වයකට පත් වෙලා තිබුණා. නමුත් ඒ සියලු කොන්දේසි වලට එකක් නැර එකඟ වෙලා තමයි ආණ්ඩුව මේ පාර්ලිමේන්තුවට IMF යෝජනාවලියක් ගනලා එක සම්මත කරගත්තේ. මම හිතන්නේ ඒ කොන්දේසි හරහා තමයි සභාපතිතුමනි අද මේ රට මේ තත්ත්වයට ඇද යමින් ඉන්නේ. අපි දන්නවා දුප්පතුන්ගේ ප්‍රමාණය දෙගුණයක් වෙලා තියෙනවා. ළමා බන්ධ පෝෂණය 3-4 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. දරිද්‍රතාවය ඉහට උඩින් ගිහිලා තියෙනවා. ඒ වගේම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා ව්‍යවසායකයා අද කරගන්න දෙයක් නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපි දන්නවා මේ මුල් කාර්තුවේ විතරක් පත්‍රවල ඇඩ්වර්ටයිස්මන්ට් විතරක් දාලා තියෙනවා 1000කට ආසන්න ප්‍රමාණයක් දේපල වෙන්දේසි කරන්නේ මේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්. ඉතින් මෙහෙම කර පුළුවන් ද රටක් දියුණු කරන්න? මේ ආර්ථිකයේ හකුලවල පුළුවන් ද මේ රට දියුණු කරන්න? මේ ආර්ථිකයේ හකුලවල පුළුවන් ද අපිට තියෙන 9.8 බිලියන අදටත් මේ ඩිව් වෙලා තියෙනවා මේක ගෙවන්න අපිට පුළුවන් ද? ඒ නිසා අපි ඒක නිසා මතක තියා ගන්න ඕනේ ඒ හරහා මේ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වැටීම හරහා ඒ රැකියා කරපු 105කට විතර මම හිතන රැකියා අහිමි වෙලා තියෙනවා. ඒ නිසා අපි දන්නවා රාජ්‍ය පෞද්ගලික අංශවල ඉන්න සේවකයන්ට උහුලන්න බැරි බදුබරක් පටවලා තියෙනවා. ඒ හරහා බුද්ධිමතුන් වෘත්තිකයන් මේ බුරුතු පිටින් මේ රට හැරලා දාලා යන තියෙනවා. අද හම්බන්තොට රෝහල බැලුවොත් එහෙම ශල්‍ය වෛද්‍යරු දෙන්නම ගිහිල්ලා තියෙනවා පිටරට. ඊට පස්සේ අර හිටපු මේ ඇමිලි පිටිහෙල හිටපු ශල්‍ය වෛද්‍යවරයෙක් තමයි දැන් වැඩ බලන තත්ත්වෙට පත් වෙලා තියෙන්නේ. ENT සර්ජන් රට හැර ගිහිල්ලා තියෙනවා. තංගල්ල රෝහල ගත්තොත් එහෙම තංගල් රෝහලේ අක්ෂි වෛද්‍යවරයා ගිහිල්ලා තියෙනවා. ඒ වගේම හම්බන්තොට රෝහලේ ළමා රෝග විශේෂඥයා ගිහිල්ලා තියෙනවා. බුරුතු පිටින් රට හැරලා යනවා. මම ඔය කිව්වේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉතාම සුළු පිරිසක් ප්‍රමාණයි මං කිව්වේ. නමුත් වෛද්‍යවරු 2500කට වැඩිය මේ රට හැර දාලා ගිහිලා තියෙනවා මේ ආණ්ඩුව ගෙනාවු අසාධාරණ බදු ප්‍රතිපත්ති
හරහා.
අපි ජනතාවට කියනවා මේ රට දියුණු කරන්න අපි හිතනකොට මේ රටේ බුද්ධිමතුන් වෘත්තිකයෝ මේ රටේ ඉතුරු වෙන්නේ නැහැ සභාපතිතුමනි. නිසා මේ රටේ ජනාධිපතිතුමාට මුදල් අමාත්‍යවරයා විදිහට සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට මේ රටේ මීට වැඩිය මේ බුද්ධිමතුන් වෘත්තිකයන් රැකගන්න මේ රට තුල රඳවා ගන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඉතාමත්ම ඉක්මනින් මම හිතන්නේ මේ අහුම්කම් දෙන්න ඕනේ. ඒ වගේම තමයි දේශීය ණය ප්‍රතිහෝගත කරන්නේ. අපි දන්නවා ගරු සභාපතිතුමනි අපේ මුදල් මහ බැංකු අධිපතිතුමා ඒ වගේම මුදල් ඇමතිතුමා පහුගිය දවස්වල කිව්වේ මොකද්ද? නෑ දේශීය ණයට අපි අත තියන්නේ නෑ. විදේශීය ණය විතරයි අපි ප්‍රතිහෝගත කරන්න කියලා. අද වෙනකොට මොකද්ද කියන්නේ? IMF එක. උඹලගේ තියෙන ණය ටික ප්‍රතිහෝගත කරව වරෙන් ඊට පස්සේ අපි බලන්න මේක කරන්න පුළුවන්ද කියලා. එහෙම නෙවෙයිද කියන්නේ? දැන් මේ රටේ අර්ථ සාධක අරමුදලට ඒ වගේම භාරකාර අරමුදල් වලට ඒ වගේම රාජ්‍ය බැංකු වලට ඉතාමත්ම දරුණු තත්ත්වයකට පත් වෙන්න වෙනවා මේ ඉදිරි මාස දෙක තුන ඇතුළත. ඒ නිසා මම හිතන්නේ මේ ආණ්ඩුව IMF එකේ සියලු කොන්දේසි සපුරමින් ඉන්නවා. ඒ වගේම තමයි මේ කොන්දේසි හරහා ඒ ETF EPF ෆණ්ඩ් වලට මේ හානි වෙනකොට ජනතාව නැගිටීම නවත්ත ගන්න ආණ්ඩුව ගේන ප්‍රතිසස්ස පනත විකාශන අධිකාරී පනත මේ සියල්ල මේකට ගැට ගැහිච්ච ඒවා මේ ජනතාව නැගිටින එක වළක්වන්න ඔවුන් ත්‍රස්තවාදී කරන්න දේශපාලන වෘත්තීය සමිති ඒ වගේම නායකයන් හිරේ දාන්න මේ හදන පනත් හරහා මේ IMF එකේ සියලු කොන්දේසි ඉටු කරමින් එතුමා
යන්නේ මට
විනාඩියක් දෙන්න කරු සභාපතිතුමනි ඒ හරහා ඒ ඒවත් එක්කම අපි මේ ආණ්ඩුවේ තව දෙකක් දකිනවා මේ ඊයේ පෙරදා කරලියට ආවා ඇමතිකක් බෙදා ගන්න ඈ ජනතාවට හපේ තුනක් කමන්නේ තමන්ට ඇමති සැපේ තියෙනවා නම් හරි එහෙම තමයි දැන් ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ නිසා අපි විපක්ෂයෙන් ඉල්ලීමක් කරනවා මේ ඉදිරි මේ ජනතා විරෝධී ආණ්ඩුව පරාජය කරන්න අපි විපක්ෂයක් විදියට එකතු වෙමු විපක්ෂයක් විදියට ඉදිරි ක්‍රියාමාර්ග ගමු කියලා ඉල්ලීම කරගනම් මම නවතින බොහොමත්ම පිසුති
බොහොම ස්තුති Honorable Srin Raghavan.
Thank you, Chair. It is indeed a privilege to able to speak few words. How many minutes do I have, Honorable Chair?
About 40 minutes.
Thank you.
1-4.
Thank you. It is a privilege to be able to reflect on one of the most important aspects of democratic development in this country. The speakers before me kept on uttering and try to reassure that these developments are coming as an order from IMF, an order from outside. And etumanlage vivade une me parliamentu ayavaya karyalaya pihitivima garu janadhipathituma IMF ekat ekka karagatta wu giusume kotasak hatiyata. එය කෙසේ වෙතත් මා හිතනවා බෞද්ධ රටක් හැටියට අවම වශයෙන් බෞද්ධ සාහිත්‍යයේ දැනුමක් තිබෙනවා නම් අපි දැනගන්න ඕනේ මූල්‍ය පරිපාලනය කියන එක අමුතු දෙයක් නෙමෙයි බෞද්ධ ශිෂ්ටාචාරයකට. සිගාලෝ සූත්‍රයේ අපිට පැහැදිලිව කියා දෙනවා බුදුන්ගේ වදනෙන් අපි කෙසේද අපේ උපයන මුදල පරිහරණය කළ යුත්තේ. උදාහරණයක් හැටියට මේ පැණි සොයා යන මේ මැස්සෙකුගේ කඩිසර භාවයත් තිබිය යුතු විනීත භාවයත් විනිවිද භාවයත් තිබිය යුතුයි යන්නයි අපේ ශිෂ්ටාචාර සාහිත්‍යයේ තිබෙන්නේ. ඒ නිසා IMF කිව්වද නැද්ද නෙමෙයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැඹුරු කරන්නට නම් මේ රටේ අනාගතයේ දුවදරුවන්ගේ යහපත් ඉන්න හිතන රටක් හදන්නට නම් අවශ්‍ය කරනවා පැහැදිලිවම ජනාධිපති කාර්යාලයේ සිට ග්‍රාමසේවක වරයාගේ කාර්යාලය දක්වා අවශ්‍ය කරන මූල්‍යමය විනය මේ රටේ ප්‍රධාන කේන්ද්‍රයක් කර ගැනීම. එය අපි පටන් ගත යුතුයි. මේ ගරු සභාව පටන් ගත යුතුයි. මේ ගරු සභාව විසින් ජාතියට කිය යුතු කතාවක්. ඒ නිසා මා හිතනවා මේ විවාදයේදී මෙම කාර්යාලය පිහිටවීම හුදෙක් තවත් විදේශ කුමන්ත්‍රණයක් යන ඒ පර්ණ නාටක කතාවේ දෙබස කීම කිසිසේත්ම බුද්ධිගෝචර වන දෙයක් නොවන බවට. ශ්‍රී ලංකාව කොමන්වෙල්ත් පාලනය යටතේ ඒ ක්‍රමයට පාර්ලිමේන්තු ක්‍රමය යටතේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය යටතේ පාලනය වෙන රටක් බව අපි දන්නවා. මා මේ මොහොතේදී නවතිනවා. සලාම් අලයිකුම්. මා දකිනවා පාසල් සිසුන් බොහෝ දිනක් ඇවිත් ඉන්නවා. උන්ගේ ඇඳුම් අනුව ඔවුන් ඉස්ලාමීය පාසලක විය යුතුයි. උங்கள் வரவு நல்வரவாக இருக்கட்டும். இந்த நாட்டை கட்டியெழுப்பும் பொறுப்பு உங்களுக்கும் உண்டு. ஆகையினாலே இந்த நாளிலே நீங்கள் படித்துக் கொள்ளும் பாடம் உங்களுக்கு ஒரு ஊந்தலாக இருக்க வேண்டும் என்று நான் துவா கேட்டுக்கொள்கின்றேன். நன்றி. எனிசா අපට කල යුත්තේ මොකද්ද? මේ රටේ කඩා වැටෙන තිබෙන මේ මොහොතේදී අපි එක් වී අපි එක් දැතින් කල යුතු සමහර දේවල් තිබෙනවා. එය අපි විපක්ෂයේද ආණ්ඩු පක්ෂයේද? ආණ්ඩු පක්ෂයේ ඉඳලා ඉන්න බැරි නිසා විපක්ෂයට ගියා අයද? විපක්ෂයේ ඉඳලා ආණ්ඩු පක්ෂයට එන්න හදන අයද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. මේ මොහොතේදී 21 වෙනි සියවසේ අපි මේ ඊළඟ 20 30 20 40 20 50 වෙද්දී මොන වගේ ශ්‍රී ලංකාවක්ද අවශ්‍ය කියන ඒ කතිකාවයි වැදගත් වෙන්නේ ගරු සභාපතිතුමනි. ඒ කතිකාව තුළ මා හිතනවා මේ දේශයේ මේ තරමට වැටෙන්නට ප්‍රධාන වුණු දේ හිතු මතේ මේ රාජ්‍යත් රාජ්‍ය සම්පතුත් මේ රාජ්‍යට ලැබිය හැකි සියලු දේත් දේශපාලනඥයන්ගේ නායකත්වයටත් ඔවුන්ගේ ක්‍රියාදාමයටත් ඔවුන්ගේ ව්‍යාපෘති වලටත් ජනයාට වග කිය නොකියන ආකාරයෙන් අපි වැය කළ නිසා අපි අද දනින් වැටුණු දේශයක් දනින් වැටි නැගිටින දේශයක් බවට පත් වී ඉන්නේ එක අපි සියලු දෙනාම දන්නවා. මෙන්න මේ හේතුව නිසා තමයි පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක් අවශ්‍ය කර තිබෙන්නේ. පාර්ලිමේන්තු අයවැය කාර්යාලය මා හිතනවා වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමයේ තිබෙන සියලුම රටවල් වගේ රටවල් 43ක ක්‍රියාත්මක වෙන්නට නියමිතයි. එයින් ප්‍රධාන වශයෙන් මෙහි ඉඳලා රට දාලා යන අවශ්‍ය නැහැ කියලා මට කලින් කතා කරපු ගරු වෛද්‍යවරුතුමා කිව්වා වෛද්‍යවරුන් රට දාලා යනවායි කියලා. ඔව්, සංක්‍රමණය මානව අයිතියක්. ඕනෑම කෙනෙකුට තමන් ජීවත් වෙන තැන කැමති නැත්නම් යන්න පුළුවන්. අපිට නවත්වන්න බෑ. දෙවන ලෝක යුද්ධයේදී මුළු යුරෝපයේම හිටපු වෛද්‍යවරු වෘත්තිකයන් යුරෝපය දාලා ගිහිල්ලා ඇමරිකාව කැනඩාව බිහි කළා. ඇයි? යුද්ධ කාලයේදී උතුරු නැගෙන හිටපු දෙමළ ජනයාගෙන් ප්‍රධානම වෘත්තිකයන් රට දාලා ගියා. මේ අපිට නවත්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ මානව අයිතියක්. නමුත් කළ හැක්කේ ඒ අය තව දුරටත් මේ රටේ රැඳී තමන් ලබා ගත්තා වූ නිදහස් අධ්‍යාපනයත් තමන් උරුම කරන දේත් මේ රට දායක වෙන්න පුළුවන් වපසරියක් පරිසරයක් වාතාවරණයක් පසුබිමක් හදන එක තමයි මා හිතන්නේ පාලක විපක්ෂක දෙකේම ඉන්න අයවරුන්ගේ වගකීම වෙන්නේ. ඒ නිසා අපට එක එකනාට දෝෂාරෝපණය කරනවට වඩා මෙන්න මේ කාරණේදී මටත් ගැටලු කීපයක් තිබෙනවා. මේ පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිළිබඳව මෙහි පනතේ ඇතැම් තැන්වල පනතේ ආරම්භයේදීම පෙරවදනේදීම කියනවා මෙම ආයතනය ස්වාධීන ආයතනයක් හැටියට. එහෙනම් අපට නිර්වචනය කරන්නට වෙනවා කාගෙන්ද ස්වාධීන වෙන්නේ, කොයිතරම්ද ස්වාධීන වෙන්නේ, කුමක් සඳහාද ස්වාධීන වෙන්නේ මේ ආයතනය කියලා. මා හිතනවා එතන නිහඬවීම නැත්තම් කරුණ නුදුරක් වීම අපේ අතින් සිදුවේ හැකි අතපසු වීමක් හැටියටයි. මා අද ඇමතුමාගේ කණ්ඩායම සමග සිටින නිලධාරීන්ටත් මේ බව සඳහන් කර සිටියා. මේ ස්වාධීන කියන මේ වචනය නිර්වචනය කළ යුතුයි. Why? In certain texts at the preamble it says it will be an independent body. And somewhere down the line it will say it's an independent institute. And then again it says it will be an independent entity. What do we mean by these things? What do we mean by these things? I think it is better for us to stop here and ask those prevailing and important questions. Otherwise, we may run into another Janaka Ratnayaka drama where the whole nation is losing trust between the citizen and the state. So at this point, when we are debating the second reading of this bill, I would urge all parties concerned to make that clarification, at least as a footnote, at least as an annexure, what do we mean by this body being independent? Because last time when we met for the Committee on the Public Finance, there were individuals at that meeting. I don't know whose invitation they came from, but they didn't have any mandate to be there. When I questioned at the end of the meeting, it was revealed that they were of some other agency, but they happened to be there. So, Honorable Chair, through you, I will ask the Speaker, please, who comes to this Parliament, who attends our committee meetings, who has the right to report those things? We need a clear understanding. Do those agencies, whether they are multilateral, bilateral, do they have a MOU with our parliament? And what does that MOU stand for? And what are the limitations? We need to know. This country's citizens need to know those things. I think if we don't have that, might as well immediately call off those agencies and say our working mechanism. This is a serious issue, and I would urge through you, the Speaker, to attend to this matter. Getting back to the argument. Financial disciplines is fundamental. We need to know. We had this country, we had finance ministers, we had secretaries who had little idea or no idea whatsoever what was happening in the international arena in terms of finance. With all respect to him, former President Gotabaya Rajapaksa personally told me, until the last days, last week of his term in office, he was not informed the grave situation that this country was going through by key officials. Now, I do not know. I believe he had no reason to lie to me, a single simple person like me. That could have been the truth. Therefore, the grave situation is that transparencies had been taken completely out of the discussion table. So this office, parliamentary office, one, need to be independent, as we explained that and define that, and then also to be professional enough to understand what this country needs by 2030, 2040, 2050. It is the other day I called members of the National Planning Department. අපිට තිබෙනවා ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවක්. මම එහි ප්‍රධාන නිලධාරීන්ව ගෙනල්ලා සාකච්ඡාවකට ගියා. මොකද ඒ අය මට කියන්න ඕනේ රාජ්‍ය උසස් අධ්‍යාපන ඇමතිවරයා හැටියට 2030 දී මේ රටට වෛද්‍යවරු කී දෙනෙක් අවශ්‍යද? 2040 දී මේ රටට විද්‍යාඥයන් කාර්මික විද්‍යාඥයන් ඉංජිනේරු විද්‍යාඥයන් කී දෙනෙක් අවශ්‍යද කියලා. එසේ සැලසුමක් නැතිව ඔහේ කෙනෙක් හිතනවා 10000ක් ගන්න ඕනේ කියලා විශ්වවිද්‍යාලයට, තවත් එක්කෙනෙක් ඉන්නවා 25000ක් ගන්න ඕනේ කියලා විශ්වවිද්‍යාලයට. විශ්වවිද්‍යාලයට පැමිණීමෙන් පමණක් මේ රටේ ප්‍රශ්න විසඳෙනවාද? එහෙමනම් අපට තාක්ෂණ විශ්වවිද්‍යාල කීයක් අවශ්‍යද? ඒ තාක්ෂණ විශ්වවිද්‍යාල තිබිය යුත්තේ කොහේද? ඒක පැහැදිලිව මම AI එකෙන් අහනතුරු AI කියනවා එහෙම එකක් නැහැ සර්. අපි ප්‍රධාන ගණයේ රූපරාමුවක් තුල වැඩ කරනවා. ඔබතුමා අහනවා වගේ ඉංජිනේරු කී දෙනෙක් අවශ්‍යද, කාර්මිකයෝ කී දෙනෙක් අවශ්‍යද, ගුරුවරු කී දෙනෙක් අවශ්‍යද කියන සැලසුම Taman ළඟ නැති බව ඒ අහිංසක නිලධාරීන් පිළිගත්තා. ඉතින් ඒක නිසා දැන් ඒගොල්ලන්ට දඬුවම් කරන්න කියලා නෙමෙයි මම කියන්නේ. කරුණා කරලා අපි ජාතික සැලසුම්කට යමු. අපේ රටේ තිබෙන ප්‍රශ්නය ගෝලීය තත්වයන්, අපේ රටේ දැන් ඔය කිව්වා වගේ සංක්‍රමණික ප්‍රමාණය වැඩි වෙනවා නම් ඒ සියල්ලක්ම සංගණනය කර මේ රටේ බුද්ධිමතුන් එකතු වී අපට ජාතික සැලසුමක් කරන්නට අවශ්‍ය වෙනවා. ඒ සැලසුමේ ආරම්භය තමයි මා හිතන්නේ අපිට ජාතික අපේ අයවැය පිළිබඳව ගන්නා වූ ස්වාධීන තීරණය හා ඒ අයවැය ඉදිරිගාමී යන අයවැයක් වීම මිසක් ජනප්‍රියවාදයට යටත් නොවුණු අයවැයක් බවට සාතික කිරීම. මා හිතන්නේ මේ කාර්යාලයෙන් සිදුවේ යුත්තේ, අපි සිදුවේ කියලා බලාපොරොත්තු වෙන්නේ එන්නේ ඒ කාර්යයයි. ඊට අමතරව මේ කාර්යාලයෙන් තව කාර්යයක් Taman සතුව තිබෙන බව ඒ අය ප්‍රකාශ කරනවා. මොකද එනම් ශ්‍රී ලංකාවේ ඡන්දයකට ඉදිරිපත් වෙන පක්ෂය විසින් ඉදිරිපත් කරන ඔවුන්ගේ මැනිෆෙස්ටෝ එක, එහෙම නැත්නම් ඔවුන්ගේ පොරොන්දුව තුල තිබෙන පොරොන්දුන් මේ ආර්ථික රටාව තුල කළ හැකි දැයි ස්වාධීන වූ විශ්ලේෂණයක් ලබා දීම. This act also empowers this parliamentary budget office PBO to analyze any other political party which is willing to contest and their own economic forecast, whether it is viable or not. It may be Marxist class, Marxist analysis, it may be neoliberal analysis, it is all right. But they are going to place those manifestos in the reality of Sri Lankan context and say, this is what they are thinking, this is what they are. And now one may possibly like Honorable Vasudeva Nanayakkara may not agree and say,
Honorable
what
member,
is
you have
the template
one minute
of
left.
This?
Honorable member, you have 1 minute left.
What is the template of this? But at least, whatever the template, as you know, we have a capitalist understanding of the market and economy. We have a Marxist understanding of the market economy. We have a neoliberal understanding of the market economy. Whatever the angle that you take, this office will be able to say, one we can agree or disagree. But that is very important because it is very particularly small parties or parties which are trying to come to power are in the habit of making juggernaut promises which are not realistic. Therefore, minna me aakarayata porondu di chandaya udura ganeeme kramavedaya nawattanna puluwan me wage swadina aayatanayakin taman dena poronduwa mona aakarayatada aarthikeyen ගැලපෙනවද නැද්ද එය මහබරුවක්ද කොහොමද කරන්න පුළුවන් අපි දන්නවා මැතිවරණ ලඟ වෙද්දී මේ රටේ ප්‍රධාන පක්ෂ විසින් කරන බොරුව ජනයා ඉදිරියට ගිහින් කියනවා කවදාවත් කරන්න බැරි
පොරොන්දු
ඒ නිසා thank you ඒ නිසා මෙන්න මේ පනත මගින් අපි ඇති කරන්නට යන මේ පාර්ලිමේන්තු අයවැය කාර්යාලය ස්වාධීන එකකුත් ඉදිරිගාමී එකකුත් ජනකාමී එකකුත් පුරවැසියා සමග රාජ්‍ය පවත්වාගෙන යන සම්බන්ධතාවය the state and the citizens contract can be renewed and I wish that we all agree on that if there is a vote in the evening I for sure will vote for this thank you chair
thank you honorable Gajendra Kumar Honnambalam I was speaking honorable Sadhu Swanta
Garu උලසනාරූඪ මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටවීම සඳහා අද දින මේ ගෙනල්ලා තිබෙන පනත පිළිබඳව විශේෂයෙන්ම අපි ප්‍රශ්නයක් දකින්නේ නැහැ බොහෝ දියුණු රටවල අයවැය සමාලෝචනය සඳහා මෙවැනි කාර්යාල පවත්වගෙන යනවා විශේෂයෙන්ම මම හිතන්නේ අයවැය පිළිබඳව මේ රටේ යම් ආණ්ඩුවක් ඉදිරිපත් කරන අයවැය පිළිබඳව ජනතාවගේ විශ්වාසය තියෙනවාද කියන කාරණාව මම හිතන්නේ අපි විමසා බැලිය යුතුයි විශේෂයෙන්ම අපි මේ විවිධ ආණ්ඩු වලින් දෙන අයවැය ඇතුලේ තියෙන යෝජනාවලියන් අපි අවුරුද්දකට පස්සේ ආපහු හැරිලා බලනකොට මේකෙන් 10%ක්වත් ඉස්ස සිද්ධ වෙලා තියෙනවාද කියන කාරණාව තම තමන්ගේ හෘද සාක්ෂිය අනුව මං හිතන්නේ අපි යම් නිර්වචනයක් කරගත යුතුයි. අද අපේ රට ඇත්තටම බොහොම වේදනාත්මක ප්‍රතිසංස්කරණ රාශියක් ඇතුලේ තියෙන රටක්. ආර්ථික ප්‍රශ්නය තවමත් අපේ රටේ අහිංසක ජනතාව තලා පෙලා දාන තැනට ජනතාව සුඛිත මුදිත කරන තැනක තවදුරටත් නැහැ. තවත් ජනතාව බොහෝ දුක් කම්කටොළු මැද තමයි ජීවත් වෙන්නේ. විශේෂයෙන්ම මේ සඳහා අපි විශ්වාස කරනවා පහුගිය කාල සීමාව තුළ මූල්‍යමය විනය කියන කාරණාව පාර්ලිමේන්තුවට තමයි මූල්‍යමය බලය තියෙන්නේ නමුත් මූල්‍යමය විනය අපේ රටේ පවත්වාගෙන ගියාද කියන කාරණාව පිළිබඳව අද අපි සියලු දෙනා අපෙන් ප්‍රශ්න කරගත යුතුයි මේ මූල්‍යමය විනය නොමැති වීම නිසා තමයි අද මෙවැනි ආර්ථික අර්බුදයකට අපිට මුහුණ දෙන්නට සිද්ධ වුණේ විශේෂයෙන්ම මේ අභියෝගාත්මක කාල සීමාවට අපිට එළඹෙන්න සිද්ධ වුණු දේශපාලන තීන්දුව රාශියක් තියෙනවා දැන් අපේ රටේ තමුන්නාසලා දන්නවා වැට් එක අඩුකරන තීන්දුවක් ගත්ත ඒක දේශපාලන තීන්දුවක් ඒ තීන්දුව නිසා රටට අහිමි වුණ මුදල කොච්චරද කියන කාරණාව පිළිබඳව අපි විශ්ලේෂණයක් කරගත යුතුයි ඒ වගේම තමයි අනවශ්‍ය වෙලාවක රුපියල පා කරලා අපේ ආර්ථිකයට කොච්චර බලපෑමක් සිද්ධ වුණාද කියන කාරණාව පිළිබඳව අද වෙනකන් යම් විශ්ලේෂණයක් අපි කාටවත් අහන්න දකින්න ලැබිලා තිබෙනවා ඒ වගේම තමයි තමුන්නාසලා දන්නෝ දේශපාලන තීන්දුවක් ගත්තා පොහොර සහනාධාරය නැවැත්වීම සඳහා ඒ තුල අපේ රටේ ඇති වුණු විපර්යාසය ආර්ථික පැත්තෙන් කොපමණ බලපෑමක් අපේ රටට සිද්ධ වුණාද කියන කාරණාව පිළිබඳවත් අපි යම් විශ්ලේෂණයක් සිද්ධ කරගත යුතුයි ඒ වගේම අනවශ්‍ය විදිහට මුදල් අච්චු ගහලා පහුගිය කාල සීමාව තුළ අපේ රටේ ආර්ථිකයට කොච්චර බලපෑමක් සිද්ධ වුණාද කියන කාරණාව පිළිබඳවත් අපි යම් විශ්ලේෂණයක් සිද්ධ කරගත යුතුයි මේ තුල අද ජනතාවට එදා රුපියල් 121ට තිබුණු ආර්ථික අර්බුදයට පෙර තිබුණු ඩීසල් ටික ගන්න අද රුපියල් 310ක විතර මුදලක් ලබා දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ජනතාව මේ ප්‍රශ්න වලින් පරිපීඩිත වෙලා බොහොම අමාරුවෙන් ජීවිතය ගත කරගෙන යන්නේ. ලයිට් බෙල ගැන කතා කරාම ආයි කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. බේත් වල මිල ගැන කතා කරාම තමුන්නාසලට තේරෙනවා ඇති කොච්චර අපේ රටේ අහිංසක මිනිස්සු මේ ආර්ථික අර්බුදයේ ඇතිවීම නිසා කොපමණ දුරට මේ ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා ඉන්නවද කියන කාරණාව පිළිබඳව වෘත්තිකය ගත්තාම රට දාලා යන තත්වයක් ඇති වෙලා තියෙනවා මට පෙර කතා කරපු සමහර මන්ත්‍රීවරු මේ පිළිබඳව කතා කරා දක්ෂ විශේෂඥ වෛද්‍යවරු රාශියක් අපේ රට හැර දාලා යන තත්වයකට පත් වෙලා තියෙනවා ඒ නිසා අද වෙනකොට අපි මේ ඉන්න ආර්ථික අර්බුදය යම්තා දුරකට ණය නොගැවීම මත ණය නොගැවීම නිසා අපිට පොඩ්ඩක් සතුටෙන් කතා කරන්න පුළුවන් තත්වයක් තිබුණත් සමහරුන්ට තාමත් මේ ආර්ථික අර්බුදය තියෙන තැන මම හිතන්නේ අපි තාමත් මුල තමයි ඉන්නේ. ඒ නිසා මෙතනින් එහාට රට ඉදිරියට ගැනීමේදී මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී විශේෂයෙන්ම මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදී කටයුතු මම විශ්වාස කරනවා අපේ රටට එන්නට ඉන්න විශේෂයෙන්ම ආයෝජකව වේවා කවුරු හිතාගෙන ඉන්නවා නම් ආයෝජනය කරන්න ඒ අයටත් ඉදිරි කාලය තුල වැදගත් වෙන්නට පුළුවන්කම තිබෙනවා විශේෂයෙන්ම මම ප්‍රධාන ප්‍රශ්නයක් හැටියට මේ පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීමේදී මම දකින්නේ දැන් මේකේ බොහොම පැහැදිලිව තියෙනවා පිළිගත් දේශපාලන පක්ෂවල හා සුවාදීන කණ්ඩායම්වල ප්‍රතිපත්ති ප්‍රකාශයේදී ප්‍රතිපත්ති සම්බන්ධ නිදහස පක්ෂග්‍රාහී නොවන පිරිවැයකරණය විශ්ලේෂණය ඉදිරිපත් කිරීම දැන් අපේ රටේ දැන් මේ ව්‍යවස්ථාදායක සභාවේ ජනාධිපතිවරයා මේ අයවැය නිලධාරියව පත් කරන්නේ අපේ රටේ මොන පත් කිරීමද දෙයනේ සුවාදීන උනේ අපි දැකලා නැද්ද ව්‍යවස්ථාදායක සභාව මගින් පොලිස්පතිවරු දැම්මා තව නීතිපතිවරු දැම්මා ඈ අපිට කියන්න පුළුවන්ද සුවාදීනව හැසිරුණායි කියලා ඒ නිසා බොහොම පැහැදිලිව අයවැය පිළිබඳව කතා කරන්න හැබැයි මේ මැතිවරණය විශේෂයෙන්ම මේ පිළිගත් දේශපාලන පක්ෂවල මං හිතන්නේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ විශ්ලේෂණය කිරීමට යෑම තුල අනාගතයේ සමහර වෙලාවට මේක තමන්ට හිතුමනාපේ තමන්ට ඕනේ විදිහට
මේක කරගන්න තව මිනිත්තු දෙක කාලයක් තියෙනවා
විශ්ලේෂණය කිරීමේ හැකියාවක් තියෙනවා ඉතින් ඒ නිසා මේක මේ කොච්චර දැන් ඕක ඉන්න නිලධාරියා සුවාදීනයි කියලා තමුන්ලාසල හිතනවා මේ පත් කිරීම කරන්නේ ව්‍යවස්ථාදායක සභාවෙන් ව්‍යවස්ථාදායක සභාවන් පහුගිය කාල සීමාව තුළ හැසිරුණ විදිහ අපි දන්නවා ඒවට රෙගුලේෂන්ස්වත් හැදුවේ නැහැ ඒ තුල ඒ අයට විවිධ අවකාශයන් නම් වුණා තමන්ට හිතන විදිහට වැඩ කටයුතු කරන්න. ඉතින් ඒ වගේම පාර්ලිමේන්තු අයවැය කාර්යාලයේ ස්වාධීන ආයතනයක් විය යුතුයි කියලා මේකේ තියෙනවා. මම දන්නේ නැහැ ස්වාධීන කියන වචනේ ඉන්ටර්ප්‍රිටේෂන් එක. ඒක මීට වඩා මම හිතන්නේ පොඩි අර්ථ දැක්වීමක් කරන්න පුළුවන් නම් හොඳයි. මොකද ස්වාධීනයි කිව්වට අපේ රටේ තියෙන ස්වාධීන ආයතනයක් නැහැ කියන එක තමයි මගේ මතය. ඉතින් ඒ වගේම දැන් මේ මැතිවරණ කාල සීමාව තුළ මේ විශ්ලේෂණාත්මක කරුණුත් එක්කලා විවිධ දේශපාලන පක්ෂවලට මඩ ගහන්නත් පුළුවන්කමක් ලැබෙනවා මේ හරහා. මොකද ජනතාව හිතුවොත් එහෙම මේ ජනතාව කල්පනා කරොත් එහෙම යම්කිසි දැන් මේ විශ්ලේෂණයක් ඇතුලේ ඒ පිළිගත් දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන කාරණාව යථාර්ථයක් කරගන්න බැරිය කියලා. දැන් පවතින මුදල් තත්ත්වයටද මේ විශ්ලේෂණය සිදු කරන්නේ. එහෙම නැතුව අනාගතයේ ආදායම් වර්ධනය වෙන යම්කිසි ව්‍යාපෘතියක් තිබොත් ඒ විශ්ලේෂණය කෙසේ විය යුතුද? ඉතින් මේ පිළිබඳව මම හිතන්නේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ කාරණාව යම්කිසි සංශෝධන ටිකක් දාලා ගේන්න පුළුවන් නම් හොඳයි කියලා. මොකද ලංකාවේ ව්‍යවස්ථාදායක සභාවෙම කරන පත්කිරීම් සුවාදීනයි කියන එක මගේ හෘද සාක්ෂියට අනුව නම් මම පිළිගන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම මීට වඩා දීර්ඝ වශයෙන් අදහස් දක්වන්නේ නැහැ. අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුති වෙනවා.
බොහොම ස්තුතිමත්තුමා. කරු සාරති සෝරි තමයි සිල්ව රාජ මන්ත්‍රීතුමා.
අවයිකි තලමේ දාංගෙන්ට තලවරවර්களே இன்றைய தினம் வரவு செலவுத்திட்ட அலுவலகம் ஒன்றை நாடாளுமன்றத்தில் ஸ்தாபிப்பது தொடர்பான விவாதம் இங்கே நடைபெற்று கொண்டிருக்கின்றது. அப்படிப்பட்ட ஒரு அலுவலகம் அவசியமான ஒன்றாக இருந்தாலும் கூட என்னை பொறுத்தவரையிலே இந்த ஆட்சியாளர்களுடைய மனநிலையில் ஒரு ஆக்கப்பூர்வமான அர்த்த புஷ்டியான மாற்றங்கள் ஏற்படாத வரையிலே நீங்கள் இவ்வாறான அலுவலகங்களை எங்கு ஸ்தாபித்தாலும் ஒருபொழுதும் இந்த நாட்டை முன்னோக்கி கொண்டு செல்லக்கூடிய ஒரு சூழல் தோன்றப்போவதில்லை என்பதை நான் மிகவும் தெளிவாக நான் பதிவு செய்து கொள்ள விரும்புகிறேன். உங்களுடைய இந்த நாட்டிலே சிங்கள மக்கள், தமிழ் மக்கள், முஸ்லீம் மக்கள், மலேக மக்கள் போன்ற சமூகங்கள், தனித்துவமான தேச அந்தஸ்தை உடைய சமூகங்கள் இருக்கின்ற போதும் இந்த நாடு வெறுமனே ஒரு சிங்கள பௌத்தர்களுக்கு சொந்தமான நாடு என்ற மனநிலையோடு நீங்கள் இந்த நாட்டை ஆட்சி செய்ய நீங்கள் துடிக்கின்ற இந்த நேரத்திலே இந்த தீவை மையப்படுத்தி நடைபெறுகின்ற இந்த பூகோள ஆதிக்க போட்டி என்பது உங்களுடைய இனவெறியையும் மதவெறியையும் பயன்படுத்தி உங்களுக்குள்ளே அதிகார போட்டியை ஏற்படுத்தி இந்த நாட்டை மேலும் மேலும் ஒரு சீரழிவு நிலைமைக்கு இட்டுச் செல்லுவதோடு இந்த பிராந்திய மற்றும் சர்வதேச பூகோள ஆதிக்க சக்திகள் தங்களுடைய நலன்களை அடைந்து கொள்வதற்காக மட்டும்தான் இந்த நாடு பயன்படுத்தப்படும். அந்த வகையிலே நீங்கள் எவ்வளவு பெரிய ஊழல்களை செய்தாலும் அந்த ஊழல்வாதிகள் இந்த பிராந்திய பூகோள ஆதிக்க சக்திகளுடைய கைப்பிள்ளைகளாக இருக்கின்ற வரையில் அந்த ஊழல்வாதிகளை பாதுகாப்பதும் அவர்களை பலப்படுத்துவதும் தொடர்ந்து நடந்து கொண்டிருக்கும். அது ஒருபொழுதும் நாட்டை கட்டி எழுப்புவதற்கு உதவப் போவதில்லை. ஆகவே நீங்கள் இந்த மாதிரியான அலுவலகங்களை ஸ்தாபிப்பதற்கு இந்த ஐஎம்எஃப் போன்ற நிறுவனங்களுடைய நிபந்தனைகளை திருப்திப்படுத்துவதற்கு முயல்வதற்கு முன்னதாக இந்த நாட்டிலே புரியோடி போயிருக்கிற இனப்பிரச்சினைக்கு தீர்வு காணுகின்ற விதமாக இந்த ஒட்டியாட்சி முறைமையை, இந்த இனவாத ஆட்சி முறைமையை ஒழித்து தேசங்களை சமத்துவமாக மதிக்கக்கூடிய ஒரு அரசியலமைப்பை நீங்கள் கொண்டு வராத வரைக்கும் உங்களுடைய இந்த முயற்சிகள் எதுவும் வெற்றியளிக்கப் போவதில்லை என்பதை நான் இதிலே பதிவு செய்து கொள்ள விரும்புகிறேன். அத்தோடு வடக்கு கிழக்கிலே இப்பொழுது இந்த இனவாத செயல்பாடுகள் மிகவும் தீவிரப்படுத்தப்பட்டிருக்கின்றது. சிங்கள பௌத்த ஆட்சியாளர்கள் தங்களுடைய இராணுவ இயந்திரத்தையும் காவல்துறை இயந்திரத்தையும் ஏனைய அரசு இயந்திரங்களையும் பயன்படுத்தி தமிழ் தேசத்தின் மீது ஒரு மிக தீவிரமான ஒடுக்குமுறைகளை நீங்கள் தீவிரப்படுத்தியிருப்பதை பார்க்கக்கூடியதாக இருக்கின்றது. இந்த கடந்த 2020 இந்த நாடாளுமன்றத்துக்கு தெரிவு செய்யப்பட்ட நாள் முதல் இந்த தீவிலே ஒரு ஆக்கப்பூர்வமான ஒரு மாற்றத்தை ஏற்படுத்த வேண்டும். இந்த ஒட்டியாட்சி முறைமையை ஒழித்து இந்த நாட்டை கட்டியெழுப்பக்கூடிய வகையிலான ஒரு சமஷ்டி அதிகாரத்தை கொண்டு வர வேண்டும் என்ற அடிப்படையிலே குரல் கொடுத்துக் கொண்டிருக்கின்ற எங்களுடைய அரசியல் இயக்கத்தின் தலைவரை குறிவைத்து அவருடைய குரல் வலையை நசுக்குகின்ற செயல்பாடுகள் அண்மை காலமாக மிகவும் தீவிரப்படுத்தப்பட்டிருக்கின்றது. அந்த செயல்பாடுகளில் குறிப்பாக இந்த சிங்களமயமாக்கல் பௌத்தமயமாக்கல் செயல்பாடுகளில் இருந்து எங்களுடைய தேசத்தை பாதுகாத்து இந்த தீவிலே ஒரு நேர்மையான ஒரு அரசியல் அதிகாரம் ஒன்றை உருவாக்குவதற்கான ஆலோசனைகளை வழங்குகின்ற காரணத்தினால்தான் இந்த பழிவாங்கல் நடவடிக்கைகளுக்கு எங்களுடைய அரசியல் இயக்கம் முகம் கொடுத்து கொண்டிருக்கின்றது. இன்று இங்கே இந்த பின்கதவால் ஆட்சி பீடம் ஏறியிருக்கிற ரணில் விக்ரமசிங்கே அவர்கள் தன்னுடைய செல்வாக்கை தென்னிலங்கையிலே அதிகரித்துக் கொள்வதற்காக இனவாதிகளுக்கு இப்பொழுது அவர்களுக்கு அவர்களுடைய விருப்பங்களுக்கு ஏற்றபடி ஆடுகின்ற செயல்பாடுகளையும் நாங்கள் பார்க்கக்கூடியதாக இருக்கின்றது. அண்மையிலே எல்லாவல மேதானந்த தேரர் கலாநிதி எல்லாவல மேதானந்த தேரர் அவர்கள் ஒரு கடிதம் ஒன்றை ஜனாதிபதிக்கு எழுதியிருக்கின்றார். அந்த கடிதத்திலே அவர் குறிப்பிட்டிருக்கின்றார், குருந்தூர் மலை மற்றும் திரியாய் விகாரை பகுதிகளில் இருக்கக்கூடிய காணிகள் அனைத்தும் பௌத்தர்களுக்கு சொந்தமான அல்லது பௌத்த தலங்களுக்கு சொந்தமான காணிகள் என்றும் அங்கே தமிழர்களுக்கு அதை வழங்கக்கூடாது என்று சொல்லியும் ஒரு கடிதம் எழுதியிருக்கின்றார். நடுநடுங்கி போன ஜனாதிபதி அவர்கள் அந்த காணிகள் யாருக்கும் வழங்கப்படாது என்ற அடிப்படையிலே ஒரு பதில் எழுதியிருப்பதாக ஊடகங்களிலே நாங்கள் பார்க்கக்கூடியதாக இருந்தது. இந்த குருந்தூர் மலை அமைந்திருக்கின்ற இடம் முல்லைத்தீவு மாவட்டம் மணலாற்று பிரதேசம். இந்த பிரதேசத்தில் இருந்து 1984 ஸ்ரீலங்கா ராணுவத்தினர் வானூர்திகள் மூலமாக துண்டு பிரசுரங்களை விநியோகித்து அந்த பகுதிகளில் இருந்து மக்களை இடம்பெயர வேண்டும் என்று நிர்பந்தித்திருந்தார்கள். அந்த நிர்பந்தம் காரணமாக எங்களுடைய மக்கள் 1984 வெளியேறியவர்கள். 2009 பிற்பாடு கூட அந்த பகுதிகளிலே குடியேற முடியாத அளவுக்கு அந்த பகுதிகளிலே சிங்கள மக்கள் குடியேற்றப்பட்டிருக்கின்றார்கள். குறிப்பாக ஆமையன்குளம் முந்திரியக்குளம் போன்ற இடங்களிலே மிக பிரமாண்டமான குளங்கள், அந்த குளங்களுக்கு கீழே பல ஆயிரக்கணக்கான ஏக்கர் வயல் நிலங்கள் இருக்கின்றன. அந்த காணிகளிலே சிங்கள மக்கள் குடியேற்றப்பட்டிருக்கின்றார்கள். குறிப்பாக தென்னிலங்கையிலே குற்றச் செயல்களில் ஈடுபட்டு நீதிமன்றத்தினால் தண்டனை விதிக்கப்பட்டவர்கள் பெருமளவானவர்கள் அங்கே கொண்டு சென்று 90களுக்கு பிற்பாடு குடியேற்றப்பட்டார்கள். அதன் காரணமாக 84 வெளியேற்றப்பட்ட தமிழ் மக்கள் மீண்டும் அங்கே குடியேற அனுமதிக்கப்படவில்லை. இவ்வாறு இந்த யுத்தம் காரணமாக மக்கள் வெளியேற வேண்டியிருந்த இடங்களிலே குருந்தூர் மலை பகுதியும் அடங்குகின்றது. அங்கே அந்த பகுதிகளிலே எங்களுடைய மக்கள் பெருமளவான விவசாய நடவடிக்கைகளில் ஈடுபட்டு வந்த மக்கள் 2009 பின்னர் அங்கே சென்று தங்களுடைய காணிகளை துப்புரவாக்கி தொழில்களில் ஈடுபட முடியவில்லை. அதில் கணிசமானவை பெர்மிட் லேண்டாக இருந்த காரணத்தினாலே அவை நீண்ட காலம் பயிர் செய்யப்படாமல் காடுகள் வளர்ந்த காரணத்தினால் அது இயல்பாகவே அது அரசாங்கத்துக்கு சொந்தம் என்று இப்பொழுது அரசு உரிமை கோருகின்றது. இது ஒரு நியாயமற்ற ஒரு செயல்பாடு. அந்த மக்களை அந்த இடங்களில் இருந்து பலவந்தமாக விரட்டி அடித்துவிட்டு அந்த இடங்களிலே இப்பொழுது அது குருந்தூர் மலை என்று குருந்தி விகாரைக்கு சொந்தமான காணி என்று உரிமை கோர முற்படுவதை எந்த வகையிலும் எங்களால் ஏற்றுக்கொள்ள முடியாது. அது தமிழர்களுடைய ஒரு பூர்வீக பிரதேசம். இந்த முந்திரிய குளம், ஆமையன்குளம் போன்ற பகுதிகள் கூட மீண்டும் தமிழர்களிடம் கையளிக்கப்பட வேண்டும். எல்லாவிலும் கலாநிதி எல்லாவிலும் மேதானந்த தேரர் அவர்கள் ஒரு இனவாத அடிப்படையிலே, மதவாத அடிப்படையிலே கண்ணை மூடிக்கொண்டு அவர் கருத்துக்களை கூறுகின்றார். இந்த ஸ்ரீலங்காவினுடைய தொல்பொருள் திணைக்களம் வடகிழக்கிலே முன்வைக்கின்ற கருத்துக்களை எங்களால் ஏற்றுக்கொள்ள முடியாது. ஒரு கலர் பிரிண்டரை வைத்துக் கொண்டு நீங்கள் கனவிலே கண்ட எல்லாவற்றையும் உங்களுடைய தொல்பொருள் இடங்கள் என்றும் பௌத்தத்துக்கு சொந்தமானது என்றும் நீங்கள் அவற்றை பிரதி எடுத்து வைத்துக் கொண்டு அதை நீங்கள் காட்டியவுடன் அதை ஏற்றுக்கொண்டு நாங்கள் பின்வாங்கி செல்வதற்கு நாங்கள் ஒன்றும் உங்களுடைய அடிமைகள் கிடையாது. இங்கே வடக்கு கிழக்கிலே இந்த தொல்பொருள் திணைக்களத்தினாலே ஒரு முறையான அகழ்வாய்வுகள் மேற்கொள்ளப்படவில்லை. இனவாத அடிப்படையிலான நடவடிக்கைகள் மட்டும்தான் மேற்கொள்ளப்பட்டிருக்கிறது. குருந்தூர் மலையிலே 1933 பிரித்தானியர்களுடைய காலத்திலே வெளியிடப்பட்ட வர்த்தகமான அறிவித்தலிலே அது குருந்தூர் மலை காடுகள் என்றுதான் குறிப்பிடப்பட்டிருக்கின்றது. குருந்தூர் மலை தொல்பொருள் இடம் என்றுதான் குறிப்பிடப்பட்டிருக்கின்றது. எந்த ஒரு இடத்திலும் பௌத்தம் தொடர்பான எந்த ஒரு வார்த்தைகள் கூட அங்கில்லை. அப்படி இருக்கின்ற பொழுது 2019 அளவீட்டு பணிகளிலே ஈடுபட்டிருந்த நில அளவை திணைக்களத்தை சேர்ந்த ஒரு பெரும்பான்மை இனத்தைச் சேர்ந்த ஒரு இனவரி பிடித்த அதிகாரி தான் குருந்தி சேவா விகாரைக்கான இடத்தை தாங்கள் கண்டுபிடித்து விட்டதாக முதல் முதலிலே ஒரு நில பெயரை குறிப்பிட்டிருந்தார். அதற்கு பிற்பாடு திரைமறைவிலே ஆரம்பிக்கப்பட்டிருந்தது. அது விக்ரமநாயக் அவர்கள் ஒரு நியாயமற்ற ஒரு நடுநிலையற்ற செயல்பாடாக அதை அகழ்வாய்வு செய்கிறோம் என்று பொய் சொல்லிவிட்டு அகழ்வாய்வு செய்யாமல் அங்கே ஒரு விகாரியை கட்டுகின்ற வேலையை இரகசியமாக செய்து முடித்திருக்கின்றார். அவருடைய இனவாத செயல்பாடுகளாலும் இன்று இனங்களுக்கு இடையிலே முருகல் நிலை தோன்றியிருக்கின்றது. ஆகவே நாங்கள் தெளிவாக சொல்கிறோம், குருந்தூர் மலை என்பது தமிழர்களுடைய 2000-3000 வருடங்கள் பழமையான சிவ வழிபாட்டுக்கு தொடர்புடைய இடங்கள். யுத்தம் காரணமாக மக்கள் அங்கே சென்று பெற முடியாத காரணத்தினாலே அவை முறையாக பராமரிக்கப்படாமல் இருந்து பிற்பாடு உங்களால் அது முழுமையாக அழித்தொழிக்கப்பட்டிருக்கின்றது. ஆகவே அந்த இடங்களை ஒருபொழுதும் விட்டுக் கொடுக்க முடியாது. அங்கே நீங்கள் சட்டவிரோதமாக கட்டியிருக்கின்ற அந்த விகாரை, அந்த தாது கோபம் முற்றாக அகற்றப்பட வேண்டும். அதற்கு நீங்கள் சட்ட ரீதியாக எடுக்க வேண்டிய நடவடிக்கைகளை எடுத்து அதை அகற்ற வேண்டும் என்று கேட்டுக்கொள்கின்றோம். அதேபோன்று திரியாயில் இருக்கக்கூடிய விகாரையும் ஆக்கிரமித்து கட்டப்பட்டிருக்கின்றது. தமிழர்களுடைய பூர்வீக நிலத்திலே ஆக்கிரமித்து கட்டப்பட்டிருக்கின்றது. அந்த 3000 மேற்பட்ட ஏக்கர் காணிகள் அந்த விகாரைக்காக வழங்கப்பட்டிருக்கிறது. அந்த காணிகள் அனைத்தும் தமிழர்களுக்கு சொந்தமானது. அந்த காணிகள் அனைத்தும் தமிழர்களிடம் கையளிக்கப்பட வேண்டும். இந்த தொல்பொருள் திணைக்களத்தினால் மேற்கொள்ளப்பட்ட, வடகிழக்கிலே மேற்கொள்ளப்பட்டதாக சொல்லப்படுகிற அகழ்வாய்வு அறிக்கைகள் அனைத்தையும் நாங்கள் நிராகரிக்கிறோம். ஒரு சர்வதேச சமூகத்தினுடைய வழிகாட்டலிலே யுனெஸ்கோவினுடைய நேரடியான தலையீட்டோடு அந்த சர்வதேச நிபுணர்களுடைய முன்னிலையிலே வடகிழக்கிலே இந்த ஆய்வுகள் மீண்டும் மேற்கொள்ளப்படுவதற்கு அந்த ஆய்வு முடிவுகளை எங்களை ஏற்றுக்கொள்ள முடியும் என்பதை இந்த இடத்திலே நான் ஆணித்தரமாக பதிவு செய்து நான் முடிக்கின்றேன். ஒரு நிமிடம் தாருங்கள். இந்த இடத்திலே இன்னொரு விடயத்தை நான் சுட்டிக்காட்டி முடிக்கின்றேன். கடந்த 14 முல்லைத்தீவு மாவட்டம் மாங்குளம் பிரதேசத்திலே கிளவன்குளம் என்ற பகுதியிலே நவரத்தினம் நவரூபன் என்கின்ற ஒரு குடும்பஸ்தர் வனஜீவராசிகள் திணைக்கள அதிகாரிகளினால் அவருடைய வீடு திடீரென முன்னனுமதியின்றி சென்று சோதனையிடப்பட்டிருக்கின்றது. அங்கிருந்த உணவுப் பொருட்கள் அனைத்தும் கொட்டி சிந்தப்பட்டிருக்கின்றது. ஏனென்று கேள்வி கேட்டபொழுது அவரை கைது செய்து கிளிநொச்சியில் உள்ள அலுவலகத்திற்கு கொண்டு சென்று இரவு முழுவதும் அவர் குந்தி இருக்கக்கூட முடியாத அளவுக்கு உயரமான ஒரு பகுதியிலே அவருடைய கைகள் இரண்டும் கட்டப்பட்டு வனஜீவராசிகள் திணைக்கள உத்தியோகத்தர்களால் கடுமையாக தாக்கப்பட்டிருக்கின்றார். மிக கொடூரமாக சித்திரவதை செய்யப்பட்டிருக்கின்றார். அதிரடி படையினரும் இணைந்துதான் இந்த கைது நடவடிக்கை மேற்கொள்ளப்பட்டிருக்கின்றது. இந்த காட்டு மிராண்டித்தனமான செயல்பாடுகளை நாங்கள் மிக வன்மையாக கண்டிக்கின்றோம். தமிழர்களுடைய தேசத்திலே நீங்கள் மேற்கொள்ளுகின்ற ஆக்கிரமிப்பு நடவடிக்கைகள் என்பது இந்த வனஜீவராசிகள் திணைக்களம், வன பாதுகாப்பு திணைக்களம், தொல்பொருள் திணைக்களம் போன்ற திணைக்களங்கள் ஊடாகத்தான் இவை மேற்கொள்ளப்படுகின்றன. ஆகவே இந்த இடத்திலே அங்கே பணியாற்றுகின்ற சாதாரண உத்தியோகத்தர்கள் கூட போலீசாரை விட கொடூரமானவர்களாக செயல்படுவதை நாங்கள் மிக வன்மையாக கண்டிக்கின்றோம். இதற்கு எதிராக நடவடிக்கை எடுக்க வேண்டும் என்று கேட்டுக் கொள்கின்றோம்.